අයිබෝවන් ආදරණය දුව පුතේ, අද අපි සහභාගි වන්නේ නම්වෙනි වැඩසටහන සමඟයි. මෙම වැඩසටහනේදී නිවැර දිරියව පාත්වාගනිම ඒකක යටතේ විවිධ ශාරීරික ඉරියව්වලදී සම්බරතාවේ පවත්වා ගැනීමට ඉවහල් වන සාධක සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් අද අපිට අපි මා සමග එකතු වෙනවා ගාල් අධ්‍යාපන කලාපයේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය ගුරුපදේශකතුමිය සුනිතා ගාල්ලගේ මහත්මිය. අපි එතුමියෙන් දැනගමු විවිධ ශාරීරික ඉරියව්වලදී සම්බරතාවයේ පවත්වා ගැනීමට ඉවහල් වන සාධක කීයක් තියෙනවද? ඒ මොනවද කියලා?
හොඳයි. විවිධ ශාරීරික ඉරියව්වලදී සම්බරතාවයේ රැකගැනීමට බලපාන සාධක පහක් තියෙනවා. එම කරුණු පහ පුද්ගලිකව සම්බන්ධ කර එකින් එක පෙළ ගැසුවහොත් පළවන සාධකය තමයි ගුරුත්ව රේඛාව ආධාරක පතුල සීමාවේ පිහිටීම.
ගුරුත්ව රේඛාව කියන්නේ මොකද්ද?
ගුරුත්ව රේඛාව කියන්නේ පුද්ගලයාගේ ශරීරයේ ගුරුත්ව කේන්ද්‍රය හරහා සිරස්ස යන රේඛාව. මම ඒ පිළිබඳ මෙම කරුණු පහ සඳහන් කිරීමෙන් පසු උදාහරණ මගින්ම දරුවන්ට පැහැදිලි කරලා දෙන්නම්. දෙවන සාධකය තමයි ගුරුත්ව කේන්ද්‍රයේ පහළ මට්ටමක පැවතීම. තුන්වන සාධකය ආධාරක පතුල විශාල වීම. හතරවන සාධකය ශාරීරික අවයව විරුද්ධ දිශාවලට චලනය කිරීම. පස්වන සාධකය බාහිර බලයක් දෙසට ශරීරය නැඹුරු කිරීම. ඔන්න ඔය සාධක පහ තමයි ඉරියව්වලදී ශරීරයේ සම්බරතාවයේ රැකගැනීමට ඉවහල් වෙන්නේ.
එතකොට මේ සඳහන් කළ සාධක පහ විවිධ ඉරියව්වලදී සම්බරතාවයේ රැකගැනීමට ඉවහල් වන්නේ කොහොමද කියලා ඔබතුමිය මුලින් සඳහන් කළ කරුණ තමයි පළවෙනි කරුණ. ගුරුත්ව රේඛාව ආධාරක පතුලේ සීමාවේ පිහිටීම. ඉන්න අදහස් කරන්නේ කුමක්ද?
දරුවන් සියලු දෙනාම පහළ පන්තිවලදී කඩදාසි කොළ, පත්තර කොළ කොටස් දෙකකට සමාන වනසේ නවන්න ඇති. නවල දිග හරින්නටත් ඇති. අන්න එහෙම දිගහැරියම පෙන්නුම් කරන රේඛාව දැකලා ඇතිනේ. එසේ සමානව කොටස් දෙකකට බෙදුවහම එය සිරස් අතර ඇතිවන රේඛාව හැඳින්වුවේ මොන නමකින්ද? සම්මිතික රේඛාව කියලානේ. හැබැයි සම්මිතික අක්ෂය කියලාත් කිව්වා. ඒ ගැන ඔබට මතක ඇතිනේ. එහෙනම් අහගන්නකෝ. පුද්ගලයා සිටගෙන සිටින විට ගුරුත්ව රේඛාව ඇඳහොත් එම රේඛාව පුද්ගලයාගේ නාසය, නාභිය සහ පාද දෙකට හරිමැදින් ලම්බක රේඛාවක් වශයෙන් පිහිටනවා. ඔබගේ පෙළ පොතේ 26 වන පිටුවේ 3-5 රූපය මගින් සටහන් කර ඇත්තේ ගුරුත්ව රේඛාව පිහිටන ආකාරයයි. තවත් උදාහරණයක් ගනිමු. ලී කඳත් සිරස් අතර පොළවේ සිටුවා ඇතැයිද? එම කොටය සිරස් අතර සමාන කොටස් දෙකකට වෙන් කරන්න ඕන කියලාත් හිතන්න. ලී කොටයේ පළල පැත්තෙන් හරිමැද මැනලා සලකුණු කරගෙන සිරස් අතර රේඛාවල් ලකුණු කරගෙන සමාන කොටස් දෙකකට වෙන් කර ගන්නවා. ලීරීමේ කර්මාන්තයේ යෙදිලා ඉන්න අය මේ සඳහා විවිධ ද්‍රව්‍යවලින් රේඛාව සලකුණු කර ගන්නවා. ලීරීමේ මැෂින් වල තිරස්සත් ගුරුත්ව රේඛාව පදනම් කරගෙන සමාන කොටස් දෙකකට ලීය ඉරා ගන්න පුළුවන්. ඔබ දැකලත් ඇතිනේ. අන්නේ සලකුණු කරන රේඛාව තමයි ගුරුත්ව රේඛාව කියන්නේ. ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය හරහා අඳිනු ලබන රේඛාව.
ගුරුත්ව රේඛාව කියන්නේ මොකද්ද කියලා දැන් දරුවාට හොඳින්ම පැහැදිලි වෙන්න ඇති. එතකොට ගුරුත්ව රේඛාව ආධාරක පතුලේ සීමාවේ පිහිටීම ගැන දරුවන්ට තේරුම් කරලා දෙන්න පුළුවන් නේද?
අපි සිටගෙන සිටින්නේ පොළවේ පාද දෙක ස්පර්ශව තිබෙන පරිදිනේ. ආධාරක පතුල කියන්නේ අපගේ පාද දෙක තබාගෙන සිටීම සඳහා පොළවේ අයිති කරගෙන ඇති ඉඩ ප්‍රමාණයනේ. සීරුවෙන් සිටින විට පාද දෙක තබාගෙන සිටීමට අවශ්‍ය වන්නේ අඩු ඉඩ ප්‍රමාණයක්. පහසුවෙන් සිටින විට පාද දෙක ඈත් කර තබා ගැනීමට සීරුවෙන් සිටින ඉරියව්වට වඩා වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ආධාරක පතුල් තබා සිටින්නේ ඉඩ ප්‍රමාණය වැඩි වෙන්න ශරීරයේ හෝ වස්තුවක සම්බරතාවයේ ඇති කරගන්න පුළුවන්. එවැනි විට සම්බරතාවයේ වැඩි ගුරුත්ව රේඛාව ගුරුත්ව කේන්ද්‍රය හරහා යමින් ආධාරක පතුල සීමාවේ පැවතීම සමබරතාවයේ රැකගැනීමට ඉවහල් වන ප්‍රධානම සාධකයක් ලෙස හඳුන්වා දෙන්නත් පුළුවන්.
ඔය කියන ගුරුත්ව කේන්ද්‍රය සහ ගුරුත්ව රේඛාවත් පුළුල් ආධාරක පාදයක් සම්බරතාවය රැකගැනීමට ඉවහල් වෙනවානේ. අපි හිතමු සිටගෙන සිටමින් පුද්ගලයෙකු ඉදිරියට පිටුපසට වමට දකුණට නැමීමේ ක්‍රියාකාරකමක නිරත වෙනවයි කියලා. එතකොට ගුරුත්ව කේන්ද්‍රය හා ගුරුත්ව රේඛාව වෙනස් වෙනවද? සම්බරතාවයට මොකද්ද වෙන්නේ?
බොහෝම හොඳ ප්‍රශ්නයක්. පුද්ගලයා ශරීරය කිසියම් දිශාවක නැබුණු කරන විට, ඒ කියන්නේ නවනකොට, ඉදිරියට, පසුපසට, වම් පැත්තට, දකුණු පැත්තට නමන විට පුද්ගලයා ශරීරයේ නමන පැත්තට ගමන් කිරීම සිදු වෙනවා. ගුරුත්ව කේන්ද්‍රය පුද්ගලයා ශරීරයේ නමන පැත්තට නැමෙනවා. ගමන් කිරීම සිදුවන නිසා පතුලේ සීමාවෙන් පිටතට ගමන් කරනවා. ඒත් සමගම පුද්ගලයාගේ සම්බරතාවය නැතිව යනවා. එම නිසා නැමෙන පැත්තට වැටීම සිදු වෙනවා. නොවැටී සිටීමට, ඒ කියන්නේ සම්බරතාවය රැක ගැනීමට විවිධ උපක්‍රම අනුගමනය කරනවා. උදාහරණයක් වශයෙන් නැමීම සිදු කිරීමේදී පාද ඈත් කර තබා ගැනීම, එවිට ආධාරක පතුල විශාල වීම කර ගැනීම මගින් සම්බරතාවය රැක ගන්නවා.
ගුරුත්ව කේන්ද්‍රය ආධාරක පතුලට ඉහළින් පවතින අවස්ථා තියෙනවද?
ඔව්. ජිම්නාස්ටික් ක්‍රීඩාවේ අත් දෙකින් සිට ගැනීම, හිසින් සිට ගැනීම උදාහරණ වශයෙන් නම් කරන්න පුළුවන්. එම ක්‍රියාකාරකම් දෙකේදී ආධාරක පතුලේ සලකන්නේ පොළවේ ස්පර්ශව කරගෙන සිටින අත් දෙක. ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ ආධාරක පතුලට ඉහළින්. හරියටම අත් දෙක අතරින් නාභිය කෙළින් ගුරුත්ව කේන්ද්‍රය හරහා යන ආකාරයට රේඛාවක් ඇන්දොත් එම ගුරුත්ව රේඛාව සිරස් රේඛාවක් ලෙස දක්නට ලැබෙනවා.
ඊළඟට අපි සම්බරතාවේ ආරක්ෂා වීමට බලපාන දෙවන සාධකයේ පිළිබඳවත් සඳහන් කළොත්.
ඔව්. ඊළඟ සාධකය තමයි ගුරුත්ව කේන්ද්‍රයේ පහළ මට්ටමක පැවතීම. පළමු සාධකයේදී කතා කළ ආකාරයට එකතැන පාද තබා සිටගෙන විවිධ පැතිවලට නැමෙන විට ගුරුත්ව රේඛාව පාද පතුල් සීමාවෙන් පිටතට ගමන් කිරීම නිසා සම්බරතාවය නැති වී වැටෙනවා කියලා කිව්වනේ. නොවැටීම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරනවා යයිද පැවසුවා. නේද? එවිට කරන්නේ වැටෙන්න යන පැත්තේ පාදය ඈත් කර තබා ගැනීම. ඒ කියන්නේ ඉදිරියට කඳ නමන විට සම්බරතාවය රැක ගැනීමට එකළඟ තබාගෙන සිටි එක් පාදය ඉදිරියට තබනවා. පිටුපසට කඳ නැමීමේදී වැටීමෙන් ආරක්ෂා වෙන්න එකළඟ තබා සිටින පාදය පිටුපසටත්, වම් පැත්තට ශරීරය නමන විට වම් පැත්තේ පාදය වම් පැත්තටත්, දකුණු පැත්තට ශරීර නැමීමේදී දකුණු පැත්තේ පාදය දකුණු පැත්තටත් තබා ගුරුත්ව කේන්ද්‍රය පහළට ගෙන යනවා. එකළඟ තබාගෙන සිට පාදය ඈත් කිරීම නිසා ගුරුත්ව කේන්ද්‍රය පොළවේ සිට, එහෙමත් නැත්නම් පොළව දිශාවට ආසන්න වීම නිසා ශරීරයේ සම්බරතාවය රැක ගැනීම සිදු කරනවා. ඉහතින් දැක්වූ උදාහරණයටම සම්බන්ධ කරමින් ඊළඟට සම්බරතාවය රැක ගැනීමට ඉවහල් වන තුන්වන සාධකයත් පැහැදිලි කර දෙන්නම්. ඒ කියන්නේ ආධාරක පතුල විශාල වීම යන සාධකය. පාද ඈත් කරගෙන ඉන්නකොට ගුරුත්ව කේන්ද්‍රය පොළව දිශාවට ආසන්න වනවා වගේම පාද දෙක තබා ගැනීම සඳහා පොළවේ වැඩි ඉඩ ප්‍රමයානාද්ද අයිති කර ගන්නවා. එනම් පාද දෙක ඈත් කරගෙන පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි කර ගැනීම සිදු වෙනවා. ඒ නිසා ක්‍රියාකාරකම් වලදී පුද්ගලයා ශරීරයේ සම්බරතාවය ආරක්ෂා කර ගන්නවා. අඩි 6ක් උස, අඩි 4ක් උස පුද්ගලයන් දෙදෙනෙක්. අපි හිතමු එක්කෙනෙක්ගේ අඩි 6ක් උසයි, එක්කෙනෙක් අඩි 4ක් උස පුද්ගලයන් දෙදෙනෙක් සිටගෙන සිටින විට උසාඩු පුද්ගලයාගේ ගුරුත්ව කේන්ද්‍රය පොළවේ සිට අඩු උස ප්‍රමාණයකිනුත්, අඩි 6ක් උස පුද්ගලයාගේ ගුරුත්ව කේන්ද්‍රය පොළවට වඩා ඉහළුනුත් පිහිටා තිබෙනවා. ඔවුන් දෙදෙනාගේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම සංසන්දනාත්මකව සලකා බැලූ විට උස වැඩි පුද්ගලයාට වඩා පහලින් උස අඩු පුද්ගලයාගේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටා තිබීමත් පොළව දිශාවට ආසන්න වීමත් නිසා ගුරුත්ව කේන්ද්‍රය පොළව දිශාවට ආසන්න වීමත් නිසා අඩි 4ක් උස පුද්ගලයාගේ සම්බරතාවය වැඩි බව ප්‍රකාශ කරන්න පුළුවන්. එවැගේම නිවසේ තිබෙන ද්‍රව්‍යයක් වස්තුන් කිහිපයක් ආශ්‍රයෙන් ගුරුත්ව කේන්ද්‍රය පහළ මට්ටමක පැවතීම සහ පුළුල් ආධාරක පාදයේ බලපෑම සම්බරතාවය රැක ගැනීමට ඉවහල් වන ආකාරය තවදුරටත් මෙසේ පැහැදිලි කරන්න පුළුවන්. කලයක්, මුට්ටියක්, ගුරුලේත්තුවක්, එහෙමත් නැත්නම් හිස් බෝතලයක් අරගෙන එහි පතුල් ප්‍රදේශය බිම තබන්න. තවත් එවැනිම භාජනයක්, උදාහරණයක් අපි හිස් බෝතලයක්ම ගනිමු. එම බෝතල් දෙකේ එකක කටපැත්ත බිමට සිටින්සේ සිටවා තබන්න. මෙම සිටුව ඇති බෝතල් දෙකේ සම්බරතාවය ගැන සලකා බලන්න. එම බෝතල් දෙකෙන් සම්බරතාවය වැඩි පතුල බිමට සිටින්සේ තැබූ එකේ. ඊට හේතුව තමයි පතුල බිම තබා කටපැත්ත උඩට හැර වූ බෝතලේ පතුලේ වර්ගඵලය වැඩි. ගුරුත කේන්ද්‍රය පොළවට ආසන්නව තිබෙන නිසයි. කටපැත්ත බිමට තැබූ බෝතලේ පතුලේ වර්ගඵලය අඩුයි. ගුරුත කේන්ද්‍රය පොළවේ සිට ඉහළින් තමයි පිහිටන්නේ. ඒ අනුව අපිට කියන්න පුළුවන් සම්බරතාවයේ පැවතීම සඳහා ගුරුත කේන්ද්‍රයේ පිහිටීම වගේම පුළුල් ආධාරක පාදයත් පැවතීම හේතු වන බව. එවැගේම අධ්‍යාපන කටයුතු වල යෙදුණත් නිවසේ කටයුතු වලටත් දූ දරුවන්ට උදව් වෙන්න සිද්ධ වෙන බව මම දන්නවා. කරොල් ලබන කටයුතු සාර්ථක වේවා කියලත් මානසික සහ අධ්‍යාත්මික යහපැවැත්ම සඳහා එවැගේම ආගමික කටයුතු නිරත වෙනවා. බුදුන් වැඳීමත් ඔබ කරනවානේ. ඒ සඳහා එක සමාන බරක් සහ එක සමාන හඳුන් කූරු පෙට්ටි දෙකක් බුදු පහන ළඟ තියෙනවා කියලාත් හිතන්න. එම හඳුන් කූරු පෙට්ටි දෙක ඔබ නිවසේ තබල තියෙන්නේ සිරස් අතටද තිරස් අතටද? මට ඒ ගැන නිශ්චිතවම පිළිතුරක් දෙන්න බැහැ. මොකද මේ ආකාර දෙකමටම හඳුන් කූරු පෙට්ටි තැබීමට පුළුවන් නිසා. නමුත් මම නම් හඳුන් කූරු පෙට්ටි දෙක තියන්නේ තිරස් අතට. ඒකට හේතුව සම්බරතාවය කෙරෙහි බලපාන ඉහතින් සඳහන් කළ සාධක දෙක. සිරස්ව තැබියහොත් සුළු සෙලවීමකින් පවා බිමට වැටෙනවා. ඊට හේතුව තමයි සිරස්ව තැබූ විට පතුලේ වර්ගඵලය අඩුවීම සහ ගුරුත කේන්ද්‍රය පොළවට ඉහළින් පිහිටීම. තිරස්ව තැබූ විට ආධාරක පතුල විශාලයි. ගුරුත කේන්ද්‍රය පොළවට ඉතාමත් ආසන්නව පිහිටීම. එවැනි තවත් උදාහරණ කීපයක් සඳහන් කළොත් සම්බරතාවයේ වැඩිව පවතින අවස්ථා. තනි පාදයෙන් සිටගෙන සිටනවාට වඩා පාද දෙකින් සිටගෙන සිටනකොට සම්බරතාවයේ වැඩි. ජිම්නාස්ටික් ක්‍රීඩාවේ අත් දෙකින් සිටගෙන සිටනවාට වඩා හිස් සිටුමින් සිටීම. හිසස් සමග දෑතේ වැලමිටෙන් පාල ප්‍රදේශය පොළවේ ස්පර්ශව ත්‍රිකෝණාකාර හැඩයක් පවතින නිසා පතුලේ වර්ගඵලය වැඩි. බරෝසවන ක්‍රීඩකයෙකු බරෝසනවා සමගම පාද ඈත් කරගෙන පුළුල් ආධාරක පාදයක් සහ ගුරුත කේන්ද්‍රය පොළව දිශාවට ආසන්නව තබා ගැනීම නිසා සම්බරතාවය වැඩි වෙනවා.
ක්‍රියාකාරකම් කිරීමේදී ශාරීරික අවයව විරුද්ධ දිශාවලට චරණය කිරීම මගින් ශරීරයේ සම්බරතාවය රැකගන්නේ කොහොමද?
අපි එහෙමනම් මෙන්න මෙවැනි උදාහරණයක් ගමු. ලිඳකින් වතුර ගැනීම පහසු කරගන්න භාවිතා කරනවා සලන උපකරණයක් තමයි කප්පියක්. කප්පියේ මධ්‍ය හරහා පණිට්ටුවට ගැස ගසන ලද කඹයේ ආධාරයෙන් වතුර එකක් ගැනීමේදී වතුර බාල්දියේ බරට සමාන වූ බලයක් පුද්ගලයා විසින් ඊට ප්‍රතිවිරුද්ධ වූ දිශාවලට යෙදීම කරන්න ඕන. එෙහිදී සම්බරතාවයේ ආරක්ෂා වෙනවා. එවැගේම උඩට ඇදගත් වතුර බාල්දිය තමා දෙසට ගැනීමේදී පුද්ගලයා කඹය අල්ලාගෙන සිටින අතින් ලිඳ තුළට චලනයක් යොමු කරන අතර පණිට්ටුව අල්ලාගත් අතින් තමගේ ශරීරය දෙසට චලනයක් සිදු කරනවා. තවත් ආකාරයකට ශාරීරික අවයව විරුද්ධ දිශාවලට යොමු කරමින් තවත් අයෙකුට වතුර බාල්දිය ගොඩට ගන්නත් පුළුවන්. කඹය අල්ලා සිටින අත තමගේ ශරීරයට පිටුපසට තද කර අල්ලා ගනිමින් ලිඳ ගැට්ටට හේතු කරගෙන තමගේ කඳ ප්‍රදේශය ලිඳ ගැට්ටට හේතු කරගෙන ශරීරයේ උඩ කොටස ලිඳ දිශාවට චලනය කරනවානේ. ඒත් සමගම බාල්දිය අල්ලා ගන්න පැත්තේ පාදය පිටුපසට තරමක් එසවීම. මෙහිදී සිදුවන්නේද ශාරීරික අවයව විරුද්ධ දිශාවලට චලනය කිරීමෙන් ප්‍රතිවිරුද්ධ දිශාවලට ගුරුත කේන්ද්‍රය දෙසට සමාන වූ බලයක් යෙදවීම මගින් සම්බරතාවය ආරක්ෂා කර ගැනීම. තමා ඉදිරියේ ඇති යමක් ගැනීමට අත්ත දිගු කරමින් සමබරතාවය ආරක්ෂා කර ගැනීමත් සඳහාත් මෙවැනි මේ සාධකය බලපෑම් කරනවා.
එදිනදා ජීවිතයේදී ඇවිදීම දිවීම වැනි ක්‍රියාකාරකම් වලදී විරුද්ධ අතයි විරුද්ධ පාදය ඉදිරියට හා පසුපසට ගනම් කරවීම සම්බරතාවය රැක ගැනීමට ඉවහල් වන්නේ කොහොමද?
සාමාන්‍ය ජීවිතයේදී ඇවිදීම සහ දිවීමේ ඉරියව්වලදී තිබිය යුතු ලක්ෂණයක් වන්නේ විරුද්ධ අත සහ විරුද්ධ පාදය ඉදිරියට හා පසුපසට චලනය කරවීම. ඒ කියන්නේ ක්‍රීඩකයෙකු දුවන විට ඔහුගේ වම් පාදය ඉදිරියට චලනය කරවන්නා සමගම විරුද්ධ පැත්තේ පාදය ඉදිරියට ගමන් කරනවා. දකුණු අත ඉදිරියට චලනය කරන විට වම් පාදය ඉදිරියට චලනය කරනවා. විරුද්ධ අත හා විරුද්ධ පාදය ඉදිරියට හා පසුපසට චලනය කරමින් දෙපසට සමාන වූ බලයක් යෙදවීම මගින් තමයි සම්බරතාවය රැක ගැනීම කරන්නේ. යෂ්ටි හුවමාරුවේදී යෂ්ටිය හුවමාරුව සිදු කරන අවස්ථාවෙත් වෙන්නේ ඒ දෙයම තමයි. තවත් බොහෝ උදාහරණ තියෙනවා. වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රහාරය එල්ල කිරීමට පොළවෙන් නික්මීම, ප්‍රහාරය එල්ල කරන අවස්ථාව, ශාරීරික අවයව විරුද්ධ දිශාවලට චලනය කරමින් සම්බරතාවය රැක ගැනීම සිදු කරන්නේ ගතික ඉරියව් අවස්ථාවලදී බව ඔබට පැහැදිලි වෙන්නටත් ඕන.
සම්බරතාවය රැක ගැනීම සඳහා බලපාන සාධක වලින් අපට පැහැදිලි කරගන්න තියෙන තව එක් කරුණක් විතරයි. එම සාධකයේ පිළිබඳ විස්තර කළොත්
ඒ තමයි බාහිර බලයක් දෙසට සිරුර නැඹුරු කිරීම. ඒ කියන්නේ පස්වන සාධකය ශාරීරික ඉරියව්වලදී සම්බරතාවය රැක ගැනීමට ඉවහල්න පස්වන සාධකය තමයි බාහිර බලයක් දෙසට සිරුර නැඹුරු කිරීම. නෙට්බෝල්, වොලිබෝල්, එල්.ඒ. ක්‍රිකට් ආදී පන්දු භාවිතා කරමින් දක්ෂතා ඉගෙන ගැනීමේදී පන්දු අතට හුරු කිරීමේ ක්‍රියාකාරකම් වල ඔබ නිරත වෙන්න ඇති. තනි තනිව, දෙදෙනෙකු සමග, එහෙමත් නැත්නම් කණ්ඩායම් වශයෙන් මෙහිදී දෙදෙනෙකු අතර පන්දුව හුමාරු කරගනිමින් පන්දු ඇල්ලීම හා විසිකිරීම කරන්නත් ඇති. එහිදී ශාරීරික අවයව විරුද්ධ දිශාවලට චලන කිරීමත් මගින් සම්බරතාවයේ රැකගන්නා ගමන්ම යහළුවා විසින් ඉදිරියෙන් එවන පන්දුව අල්ලා ගැනීම සඳහා තමාගේ ශරීරය පන්දුව එවන දිශාවට නැඹුරු කිරීම මගින් සම්බරතාවයේ රැකගන්න ලබනවා. ඒ වගේම ඔබගේ එක් පාදයක් ඉදිරියට හෝ පසුපසට ගැනීමද කරනවා. එමගින්ද සම්බරතාවයේ රැකීම සිදුවෙනවා. මෙම උදාහරණයේදී බාහිර බලය ලෙස හඳුන්වන්නේ පන්දුව.
ඔතන පන්දුව ඇල්ලීමට සූදානම්ව සිටියත් සිටගෙන ඉන්න තැනට පන්දු වෙන්නේ නැති අවස්ථා තියෙනවානේ. එහෙම අවස්ථා අපි බොහොමයක් අපි දකිනවා. එතකොට ඉදිරියෙන් එවන පන්දුව තමා සිටින තැනින් පිටුපසට එන විට සම්බරතාවය රැක ගැනීමෙන් නිවැරදිව පන්දුව අල්ලා ගැනීමට අපි මොකද කරන්න ඕනේ?
වර්තමානයේ බොහෝ අවස්ථාවලදී ඔයගොල්ලෝ පන්දුව සමග ක්‍රීඩාවල නිරත වෙනවා ඇති. එහෙම නිරත වෙන අවස්ථාවලදී ඔබම අත්දකින්න ඇති, ඔබ අල්ලා පන්දුව අල්ලා ගන්න සිටින ස්ථානයටම පන්දුව එන්නේ නැහැ. සමහරලාට තමන් ඉන්න ස්ථානයෙන් ඉදිරියට එන්න පුළුවන්, එහෙම නැත්නම් වම් පැත්තට එන්න පුළුවන්, එහෙම නැත්නම් දකුණු පැත්තට එන්න පුළුවන්, එහෙම නැත්නම් පිටුපසට එන්නත් පුළුවන්. එහෙමනම් එවැනි අවස්ථාවල පන්දු අල්ලා ගන්න ඕන අපි වැටෙන්නත් බෑ. ඒ කියන්නේ සම්බරතාවය රැකෙන්නත් ඕන. ඊළඟ පන්දුව නිවැරදිව අල්ලා ගැනීමේ දක්ෂතාවයත් හරියාකාරව ඉටු කරන්න ඕන. එහෙමනම් මොන වගේ දෙයක්ද කරන්න ඕන කියලා පොඩ්ඩක් හිතන්නකෝ. එහෙමනම් මෙන්න ඔබ හිතපු දේවල් මෙන්න මේ මං කියන තොරතුරු සමග ගැලපෙනවද කියලා බලන්න. ඉදිරියෙන් සිටින ක්‍රීඩකයාගේ අතින් පන්දුව යොමු කරනවාත් සමගම ෂණිකවම ඔබ තීරණය කරගන්න ඕන පන්දුව ස්ථානගත වෙන්නේ තමාගේ ශරීරයට ඉදිරියෙන්ද, පිටුපසින්ද, වම් පැත්තෙන්ද, දකුණු පැත්තෙන්ද කියලා. එතකොට දැන් මෙතන ප්‍රශ්නය යොමු කරේ තමා ඉන්න තැනට එන්නේ නැතුව පන්දුව පිටුපසට ආවොත් මොකද කරන්න ඕන කියන එක. ඒ වගේම එහිදී සම්බරතාවයේ රකින්නේ කොහොම? ඒ කියන්නේ පන්දුව අල්ලා ගැනීම කරන්නත් ඕන, පිටුපසට එන පන්දුව සම්බරතාවයේ රැකගැනමින් අල්ලා ගන්නත් ඕන. එහෙමනම් එහිදී මොකද්ද කරන්න ඕන? පන්දුව ඉදිරියෙන් ක්‍රීඩකයා එව්වට පස්සේ අතින් ගිලිහෙනවත් එක්කම මොකද කරන්න ඕන? තමන් ක්ෂණිකවම තීරණය කරගන්න ඕන පන්දුව ස්ථානගත වෙන්නේ තමාගේ ශරීරයට ඉදිරියෙන් නොවේ කියලා. හිසට ඉහලින් පිටුපසට ගමන් කරන බව. එම තීරණයත් සමගම පන්දුව දැසට ඇස් යොමු කර ගනිමින් පස්සෙන් පස්සට දුවගොස් මම කලින් කියලා දුන්නු ආකාරයට පාද දෙක ඈත් කර තබා ගනිමින් ශරීරය පහළට යොමු කර, ඒ කියන්නේ ශරීරය පහළට යොමු කිරීමෙන් සිදුවෙන්නේ ගුරුත කේන්ද්‍රය පහළට ගමන් කරවීම. එහෙම ගමන් ගුරුත කේන්ද්‍රය පහළට ගමන් කරවමින් ශරීරයට ඉදිරියෙන් පන්දුව නිවැරදිව අල්ලා ගන්න ඕන. සම්බරතාවයේ කෙරෙහි බලපාන සාධක පහම මේ ක්‍රියාකාරකම තුල අන්තර්ගත වෙනවා කියලා දැන් පැහැදිලි කර දෙන්නයි මං සූදානම් වෙන්නේ. ඒ කියන්නේ දැන් පන්දුවක් ඉදිරියෙන් එනකොට පිටුපසට ගිහිල්ලා පන්දුව අල්ලගනිද්දී කොහොමද සම්බරතාවයේ රැග්ගන්නේ කියන ප්‍රශ්නය තුලින් මට ඔබට පැහැදිලි කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. සමබරතාවයේ කෙරෙහි බලපාන සාධක පහම මේ ක්‍රියාකාරකම තුල අන්තර්ගත වෙනවා කියලා. එහෙනම් ආපහු පොඩ්ඩක් අපි බලමු මොකක්ද, නැවත මතක් කරගනිමු සම්බරතාවයේ රැකගන්න ඉවහල් වන සාධක පහ කුමක්ද කියලා. පළවන සාධකය මං කිව්වේ ගුරුත්ව රේඛාව ආධාරක පතුල සීමාවේ පිහිටීම. දෙවන සාධකය කිව්වේ ගුරුත් කේන්ද්‍රයේ පහළ මට්ටමක පැවතීම. තුන්වන සාධකය කිව්වේ ආධාරක පතුල විශාල වීම. හතරවෙනි සාධකය කිව්වේ ශාරීරික අවයව විරුද්ධ දිශාවලට චලනය කිරීම. පස්වෙනි සාධක කිව්වේ බාහිර බලයක් දැසට ශරීරය නැබුරු කිරීම. අන්න මං අර කිව් ක්‍රියාකාරකම් ඔස්සේ මෙන්න බලන්න එම සාධක පහ ක්‍රියාත්මක වෙච්ච ආකාරය. පාද ඈත් කිරීමෙන් මොකද්ද වෙන්නේ? ගුරුත රේඛාව ගුරුත කේන්ද්‍රයට ඉදිරියෙන් ආධාරක පතුල් සීමාවේ පිහිටනවා. ඒ වගේම ගුරුත කේන්ද්‍රය පොළව දිශාවට ගමන් කරනවා. පාද අතර පරතරය වැඩි කර ගැනීම මගින් පුළුල් ආධාරක පාදයක් ඇති වෙනවා. ශාරීරික අවයව විරුද්ධ දිශාවලට චලනය කරනවා. ඒ වගේම ඉදිරියෙන් සහ එන පන්දුව, ඒ කියන්නේ බාහිර බලය ලෙස සලකන්නේ පන්දුවනේ, පන්දුව ඉදිරියෙන් එන පන්දුව බාහිර බලයක් දෙසට ශරීරය නැබුරු කරනවා.
මං හිතන්නේ එහෙනම් අපි මේ දේවල් මං හිතන්නේ දරුවන්ට පැහැදිලි වෙන්නේ නැති. එහෙමනම් අපි තුන්වෙනි පාඩමට අදාළ ක්‍රියාකාරකම් පොතේ ප්‍රශ්නවලට ඔබ ලියා ඇති පිළිතුරු නිවැරදිව සාකච්ඡා කිරීමට මං ඔබතුමියට අවස්ථාව ලබා දෙනවා.
දුවේ පුතේ, ඔයාලගේ තුන්වෙනි පාඩිවරදිරිය පවත්වා ගැනීම යටතේ වූ පාඩමේ තුන්වෙනි ක්‍රියාකාරකම ලෙස දැක්වෙන්නේ මෙන්න මෙවැනි ප්‍රශ්නයක්. විවිධ ශාරීරික ක්‍රියාවලදී සමබරතාවය පවත්වා ගන්නා ආකාර රූප සටහන් මගින් දැක්වේ. එම සාධක පහට අදාළ රූප සටහන් තෝරාගෙන අදාළ, ඒ කියන්නේ සම්බරතාවය පවත්වාගෙන විට ඉවහල් වන සාධකය කුමක්ද කියලා ලියන්න තියෙන්නේ. ඒ කියලා දක්වලා ඇති රූප හතරක්. මෙන්න මේ රූප හතරට අදාළව තියෙන්නේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර ගුරුත රේඛාව ආධාරක පතුල සීමාවේ පිහිටීම. දෙවනි ප්‍රශ්නයට තියෙනවා රූප දෙකක් දක්වලා තියෙනවා. ඒ රූප දෙකට අදාළ සම්බරතාවයේ රැග්ගැනීමේ සාධකය තමයි ගුරුත කේන්ද්‍රය පහළ මට්ටමක තිබීම. ඊළඟ තුන යටතේ තියෙනවා රූප එකක් සඳහන් කරලා තියෙනවා, දක්වලා ඇති. ඒ රූපයෙන් පෙන්눔 කරන්නේ ආධාරක පතුල විශාල වීම. ඊළඟ හතර යටතේ ඇති රූප එකක් දක්වලා ඇති. ඒ රූපයෙන් කියන්නේ ශාරීරික අවයව විරුද්ධ දිශාවලට චලනය කිරීම. ඊළඟ පහ යටතේ ඇති රූප එකක්. අන්න ඒ රූප සටහන මගින් පෙන්눔 කරන්නේ බාහිර බලයක් දැසට සිරුර නැබුරු කිරීම. පිළිතුරු සඳහන් කරගන්න ඇති කියලා මං හිතනවා.
එහෙනම් මං හිතන්නේ අද දවසේ අපි වැඩසටහන අවසන් කරමු. මා සමග මේ වැඩසටහන සම්බන්ධ ගාල්ල අධ්‍යාපන කලාපයේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය ගුරු උපදේශකතුමීට බොහොම ස්තුතිවන්ත වෙනවා.
ඒ වගේම මම මේ අවස්ථාවේදී විශේෂ ස්තුතියක් ප්‍රකාශ කරනවා මම පාඩම කරගෙන යන අතර වාරයේ ප්‍රශ්න ඇසීමෙන් මෙම් පාඩම සංවර්ධනය සඳහා සහයෝගය දැක්වූ ගාල්ල අධ්‍යාපන කලාපයේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක පාතිමා ජුමානා සාදික් මැතිනියට.